ඌ වීකුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌ ගුවන් විදුලියේ දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු ගෙදරින් 11 ශ්‍රේණියේ ගණිතය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගණිතය පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
ආයිබුවන් දුවේ පුතේ, අදත් අපි ඌව ගුවන් විදුලි ඔස්සේ විකාශනය වන ගුරුගෙදර අධ්‍යාපන සේවය ඔස්සේ අපස සාමාන්‍ය පෙළ ගණිතය විෂයේ තවත් ඉතා වැදගත් පාඩමක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දයාබරදුවේ පුතේ, පසුගිය සතියේ වැඩසටහනේදී ඔබත් සමග අපි සාකච්ඡා කරා සුළු පොලිය සහ වැල් පොලිය කියන්නේ මොනවාද, ගණනය කරන්නේ කෙසේද කියන කරුණු කාරණා පිළිබඳව. එහෙමනම් දුවේ පුතේ, පොලිය ගණනය කිරීමේ ක්‍රමයේ මත පොලිය රඳා පවතින බව පසුගිය වැඩසටහනෙන් අපි ඔබ සමග සාකච්ඡා කරා. එහෙමනම් දුවේ පුතේ, පොලිය ගණනය කිරීමේ ක්‍රම තුනක් අපි හඳුනාගෙන තිබෙනවා. සුළු පොලිය, වැල් පොලිය සහ හීනවන ශේෂයේ මත පොලිය කියලා. දැන් දුවේ පුතේ, ඔබ දන්නවා සුළු පොලිය කොහොමද ගණනය කරන්නේ, වැල් පොලිය කොහොමද ගණනය කරන්නේ කියන කාරණාව පිළිබඳව. අද අපි හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කරන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව තමයි කරුණු කාරණා කතා කරන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු හීනවන ශේෂයේ මත පොලිය කියන්නේ කුමක්ද කියලා. හීනවන කියන එකෙන් අදහස් කරන්නේ අඩු වෙමින් යනවා. ඒ වගේම ශේෂය කියන වචනේ අදහස ඉතිරිය. එහෙමනම් දුවේ පුතේ, මේ මාතෘකාවෙන් දැක්වෙන ආකාරයටම හීනවන ශේෂයේ මත පොලිය කියලා කියන්නේ අඩු වෙමින් යන ඉතිරිය මත පොලිය ගණනය කිරීම, අඩු වෙමින් යන ඉතිරිය මත පොලිය ගණනය කිරීම කියන එකයි. එහෙමනම් අඩු වෙමින් යන ඉතිරිය මත පොලිය ගණනය කිරීම සිදු කරන්නේ කවර අවස්ථාවලදීද? දැන් දුවේ පුතේ, ඔබට තේරුම් ගන්නට පුළුවන් තැන්පත් මුදලක් සඳහා බැංකුවේ අපි මුදල් තැන්පත් කරනකොට ඒ සඳහා මේ ක්‍රමය යොදාගත නොහැකි බව. මුදල් තැන්පත් කිරීමේදී තැන්පත් කරන මුදල් ප්‍රමාණය වැඩි වීමනේ සිදු වෙන්නේ. ඒ නිසා හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කියන ක්‍රමය අපට මෙතෙන්ට යෙදිය නොහැකි වෙනවා. හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම තැන්පත් සඳහා අදාළ වෙන්නේ නැහැ. එහෙමනම් මේ ක්‍රමයේ යොදාගන්නේ කවර කාරණා සඳහාද? අපි කියනවා ණය මුදලක් ලබා ගත්තාම අන්නේ ණය මුදල් සඳහා පොලිය ගණනය කරනවා හීනවන ශේෂ ක්‍රමයට. ඒ වගේම දුවේ පුතේ, ඔබ දන්නවා අද මිනිසුන් අතර ඉතා ජනප්‍රිය භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමයේ බවට පත් වෙලා තිබෙන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම. ඉතින් මේ පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදීත් මෙන්න මේ එම භාණ්ඩවල ණය වාරික ගණනය කිරීම සඳහා පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට බව තමයි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ. එහෙමනම් අපි බලමු දේපොතේ අද උත්සාහ කරමු මේ පාඩමින් සාකච්ඡා කරන්නට කොහොමද හීනවන ශේෂයේ මත පොලිය ගණනය කරන්නේ කියලා. ඒ වගේම මේ හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීමේ ක්‍රමේ පවතින වාසි අවාසි මොනවාද කියන එකත් අපි දැනගත යුතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මාතෘකාව හා සම්බන්ධව අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ දෙක පත්‍රයේ තමයි ප්‍රශ්නයක් අඩංගු වෙන්නේ. ඒ ප්‍රශ්නය ලකුණු 10ක් ඔබට ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙනවා වගේම එය රචනා ශෛලියේ ප්‍රශ්නයක් හැටියට තමයි පසුගිය වර්ෂවල ලැබී තිබෙන්නේ. 2016 වර්ෂයේත් 2017 වර්ෂයේත් කියන ළඟ වර්ෂ දෙකකදීම හීනමන ශේෂයේ මත පොලිය ගණනය කිරීම යටතේ ප්‍රශ්න දෙකක් ඇතුළත් වුණා. එහෙමනම් දුවේ පුතේ හීනමන ශේෂයේ මත පොලිය ගණනය කිරීමේ ගැටලු ආකාර දෙකක් තිබෙනවා. හීනමන ශේෂයේ මත පොලිය ගණනය කරලා ඒ පොලිය ණය මුදලට එකතු කරලා සමාන මාසික වාරික වලට කොහොමද වාරිකයක වටිනාකම ගණනය කරන්නේ කියන එක එක් ක්‍රමයක්. ඒ වගේම අනෙත් ආකාරයේ තමයි මාසික වාරිකයක වටිනාකම දී ඇති විට ඒ සඳහා අය කළ හීනවන ශේෂය යටතේ වාර්ෂික පොලිය අනුපාතිකය කොපමණ දැයි සොයා ගැනීම තමයි අනිත් ගැටළු ආකාරයේ වෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ ගැටළු ආකාර දෙකේදී අපි බලමු හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. මෙම ක්‍රමයෙන්දී ණය මුදල් ලබා ගැනීමේදී පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදී ණය වාරික ගණනය කිරීමට මේ යොදා ගන්නවා බව මා මුලින් සඳහන් කළා. දැන් අපි බලමු මෙම ආකාරයට සමාන මාසික වාරිකයක අගේ සෙවීම කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද කියන එක පිළිබඳව අපි බලමු. දැන් ඔබ මුලින්ම මෙහි සාරාංශය විශේෂයෙන් සටහන් කරගත යුතු වෙනවා. මා මේ සාරාංශය මුලින්ම සඳහන් කරන්නම්. දෙවනුව අපි මේ පියවරවල අපිට නුහුරු නුපුරුදු යම් යම් පාරිභාෂික වචන තියෙනවා. අන්න ඒ වචනවල අදහස අපි දෙවනුව සාකච්ඡා කරමු. එහෙමනම් දුවේ පුතේ, හීනවන ශේෂයේ මත පොලිය ගණනය කර සමාන මාසික වාරිකයක වටිනාකම සොයා ගැනීමේ ගැටලුවක අපි යා යුතු පියවර අනුක්‍රමය මම ඔබට මුලින්ම සඳහන් කරලා ඉන්නම්. අපි දන්නවා දැන් උදාහරණයක් හැටියට අපි ගැටලුවක් සඳහන් කරොත් එහෙම උදාහරණයක් හැටියට අපි ගැටලුවක් සඳහන් කරොත් අපි හිතමු මෙන්න මේ ආකාරයට රුපියල් 15,000ක් වටිනා වතුර ෆිල්ටරයක් පළමුව රුපියල් 3,000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවීමට ලබාගත හැකිය. ඒ සඳහා 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂයේ මත පොලිය ගණනය කෙරේ. මේ අනුව මාසික වාරිකයක වටිනාකම සොයන්න. අන්න ප්‍රශ්නේ. දැන් මේකේ මෙන්න මේ ගැටලුවේදී අපි මුලින්ම කළ යුතු වෙන්නේ මේ දී ඇති දත්ත ටික සටහන් කර ගැනීම. මෙවැනි ගැටලුවක් විසඳනකොට අපි අනුගමනය කළ යුතු පළවෙනි පියවර වෙන්නේ මේ ගැටලුවේ තිබෙන දත්ත සටහන් කර ගැනීම. මොනවාද දත්ත? රුපියල් 15,000ක් වටිනා වතුර ෆිල්ටරයක්. එහෙනම් භාණ්ඩේ වටිනාකම මුලින්ම ලියා ගන්නවා 15,000යි. භාණ්ඩේ වටිනාකම 15,000යි. ඒ වගේම මූලික ගෙවීම රුපියල් 3,000යි කියලා තියෙනවා. මේ මූලික ගෙවීම අපිට ඉතා වැදගත් වෙන එකක්. මූලික ගෙවීම රුපියල් 3,000යි. ඒ වගේම ඉතිරිය මාසික වාරික 12කින් ගෙවීමට ගන්නෙ එහෙමනම් ආන්න මාසික වාරික ගණන 12යි කියන එක සටහන් කර ගැනීම ඊළඟ දත්තය. ඒ වගේම වාර්ෂික පොලිය අනුපාතිකය අපිට දීලා තියෙනවා. වාර්ෂික පොලිය අනුපාතිකයේ 124යි කියලා සටහන් කර ගැනීම තමයි ඊළඟ දත්තේ වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට මේ දත්ත හතර අපි මුලින්ම සඳහන් කරගත යුතු වෙනවා. මොනවාද දත්ත? වටිනාකම 15,000යි, මූලික ගෙවීම 3,000යි, වාරික ගණන 12,000යි, වාර්ෂික පොලි අනුපාතිකයේ 24%යි. ඔන්න දත්ත හතර අපි සටහන් කරගත්තා. දැන් අපි මා හීනවන ශේෂය මත පොලිය ගණනය කරන්න යනවා. ඒකල වාරිකයක වටිනාකම සීම තමයි අපි කලන්න අවශ්‍ය වෙන්නේ. දැන් එහෙමනම් දුවේ පුතේ පළවෙනියටම අපි කරගත යුතු වෙන්නේ කුමක්ද? පළවෙනි පියවර අන්න ඔබ සටහන් කරගන්න. පළවෙනි පියවර ණය මුදල සොයා ගැනීම. ණය මුදල සොයා ගැනීම ලියලිය කරන්නට දෙයක් නැහැ. හිතෙන් ගන්න පුළුවන් උත්තරේ. ණය මුදල හොයා ගන්නට නම් වටිනාකමෙන් මූලික ගෙවීම අඩු කර දානවා. එහෙමනම් රුපියල් 15,000යි ණය මුදල, මූලික ගෙවීම 3,000යි, 15,000ෙන් 3,000 අඩු කරාම ණය මුදල 12,000යි. අන්න ණය මුදල මුලින්ම හොයාගත්තා. දැන් අපි යනවා දෙවෙනි පියවරට. දෙවෙනි පියවර තමයි මාසිකට ගෙවන ණය කොටස හොයා ගැනීම. මාසිකට ගෙවන්නට සිදුවන ණය කොටස හොයා ගන්නට ඕනි. දැන් කොහොමද හොයන්නේ? ණය වෙලා තියෙන රුපියල් 12,000ක් මාස 12න් ගෙවන්නට කියලා තියෙනවා. ඉතින් මේක හිතෙන් හදලා ගන්න පුළුවන්. ණය මුදල 12,000යි මාස 12කින් ගෙවන්නට කියන්නේ. එහෙනම් මාසිකට ගෙවන්න වෙන්නේ ණය මුදලෙන් 12න් පංගුවක්. ඒ කියන්නේ මාසිකට ගෙවිය යුතු වෙන මුදල 12,000 12න් බෙදුවාම රුපියල් 1,000යි. එහෙමනම් අපි දෙවෙනි පියවර සටහන් කරගන්නවා මාසික ණය කොටස සොයා ගැනීම. මාසික ණය කොටස සමාන වෙනවා ණය මුදල බෙදීම වාරික ගණන. ණය මුදල වාරික ගණනින් බෙදුවාම මාසික ණය කොටස එනවා. මෙන්න දුවේ පුතේ පාරිභාෂික වචනයක්. මාසික ණය කොටස පොලි රහිතවනි මෙතන කියන්නේ. එහෙමනම් මෙන්න මේ එක් මාසකදී ගෙවිය යුතු ණය මුදලේ කොටසට කියනවා මාස ඒකකයක වටිනාකම කියලා. මාස ඒකකයක වටිනාකම කියලා කියන්නේ එක් මාසකදී ගෙවන ණය මුදලේ කොටස. ඒකට තුල පොලිය නැහැ. එහෙමනම් මාසික ණය කොටස තමයි මාස ඒකකයක වටිනාකම කියලා කියන්නේ. ඒක හොයාගන්නේ කොහොමද? ණය මුදල බෙදනවා වාරික ගන්න. එහෙනම් අපි කියපු ගැටලුවට අදාළව 12,000 බෙදනවා 12න් මාසික ණය කොටස රුපියල් 1,000යි. අන්න දැන් අපි මාසික ණය කොටසත් හොයාගත්තා. දැන් අපි යනවා තුන්වෙනි පියවරට. මාස ඒකක ගණන සොයා ගන්නවා. අන්න මාස ඒකක ගණන ඉතා වැදගත්. මාස ඒකක ගණන, මාස ඒකක ගණන සොයා ගැනීමට පහසු ක්‍රමයක් තිබෙනවා. මේක හොඳට මතක තියාගන්න, පටලවා ගන්න නැතුව. මාස ඒකක ගණන හොයාගන්නේ අපි වාරික ගණන, ණය මුදලට අදාළ වාරික ගණන දෙකෙන් බෙදලා වාරික ගණනට එකතු කරලා ලැබෙන උත්තරෙන් ගුණ කරනවා. ඔන දුවේ පුතේ මම නැවත කියනවා, වාරික ගණන දෙකෙන් බෙදනවා, ඊට පස්සේ වාරික ගණනට එකක් එකතු කරලා ලැබෙන පිළිතුරෙන් එය ගුණ කරනවා. එහෙමනම් මාසයක ගන්න සමානයි, ඔක කෙටි යදුමක් විදිහට මම කිව්වොත් එහෙම, මාසයක ගන්න සමානයි වා බෙදීම දෙකවරක් වා ධන එක. වා කියන්නේ වාරික ගන්න, ඒ නිසා අපි වා බෙදීම දෙකවරක් වා ධන එක කියලා ලියා ගන්නවා. එහෙම නැත්නම් ඔය පොත්වල සඳහන් වෙනවා එන් බෙදීම දෙකවරක් එන් ධන එක බව. ඔබට මතක් වෙන ඇති මේ වෙලාවේදී අටේ පන්තියේදී අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යාවලක් ත්‍රිකෝණ සංඛ්‍යාවක් සොයා ගැනීමෙත් පොදු පදය, ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකක්ද? එන් වරක් එන් ධන එක බෙදීම දෙක. මෙතන තියෙන්නේ ඒකමයි. එහෙනම් මාසයක ගාන සෑම විටම ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙන බව ඔබට හිතා ගන්නට පුළුවන් නේද? අන්න ඒ ඉතා වැදගත්. එහෙමනම් මාසික මාස ඒකක ගණන හොයාගන්නේ එන් බෙදීම දෙකවරක් එන් ධන එකෙන්, නැත්නම් වා බෙදීම දෙකවරක් වා ධන එකෙන්. එහෙමනම් දැන් අපි කිව්ව, අපි උදාහරණ ගත්ත ගැටලුවේ මාසයක ගාන කියමු බලන්න. මා වාරික 12යි. එහෙනම් මේ ණය මුදලට අදාළ මාසයක ගාන හොයාගන්නේ කොහොමද? 12 බෙදීම 2 ගුණ කිරීම 13. 12 ටිකක් කිව්වාම 13යි. එහෙනම් 12 බෙදීම 2 ගුණ කිරීම 13. 12 දෙකෙන් බෙදලා 13ෙන් ගුණ කරාම දෙවරක් 12ට 6යි, 6වරක් 13 78යි. එහෙනම් මෙන්න මේ ණය මුදලට අදාළ මාසයක ගාන 78යි. අන්න දැන් අපි තුන්වෙනි පියවරක් ඉවර කරගත්තා. පියවර 3යි. ණය මුදල හොයාගත්තා, මාසික ණය කොටස හෙව්වා, මාසයක ගන්න හොයාගත්තා. දැන් අපි යන් හතරවෙනි පියවරට. හතරවෙනි පියවරේදී අපි කළ යුතු වෙන්නේ මාසික ණය කොටසට පොලිය හොයන්න ඕන. අන්න ඊට වඩා වැදගත්. මාසික ණය කොටසට පොලිය. මාසික ණය කොටසට අපි කිව්වනේ දැන් වචනයක් තියෙනවා කියලා. ඒ වචනේ තමයි මාස ඒකකය. එහෙනම් මාසික ණය කොටසට පොලිය කියන එකම තව විදිහකට අපි කියනවා මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය හොයාගන්නේ කොහොමද? මාස ඒකකයකට පොලිය සමානයි වාර්ෂික පොලි අනුපාතිකයේ දීලා තිබුණොත්, වාර්ෂික පොලි අනුපාතිකයේ 12න් බෙදුවාම මාසික පොලි අනුපාතිකේනවා. මාසික පොලි අනුපාතිකයේ දන්නවනම් ඒක මාසික ණය කොටසෙන් ගුණ කරගත්තම මාසික ණය කොටසට පොලිය එනවා. ඉතා පහසුයි. මාස වාර්ෂික පොලි අනුපාතිකයේ 12න් බෙදනවා, මාසික පොලිය හොයාගත්තා. මාසික පොලි අනුපාතිකය මාසික ණය කොටසෙන් ගුණ කරගත්තම ඒ මාසික ණය කොටසට දාලා පොලිය ගණනය කරගත්තා. එහෙමනම් අපි දැගත්ත ගැටලුවට අනුව අපි මේකේ හදා ගන්නවා. මේකේ පොදු ප්‍රකාශනය මම කියවන්නම් පුතා. පොදු ප්‍රකාශනය මාසික ණය කොටසට පොලිය හෙවත් මාස ඒකකයට පොලිය සමානයි වාර්ෂික පොලි අනුපාතිකය බෙදීම 100 ගුණ කිරීම 12න් එක ගුණ කිරීම මාසික ණය කොටස ගුණ කිරීම මාසික ණය කොටස. එහෙමනම් දුවේ පුතේ අපි මේ ගැටලුවට අදාළව බලමු අගේ හොයලා. මාස ඒකකයට පොලිය සමාන වෙනවා වාර්ෂික පොලිය 100ට 12යි. එහෙනම් මාසයකට බලන්න ඒක 12න් බෙදුවා 100ට 12 වාර්ෂික පොලි අනුපාතිකයේ 24යි 24යි වාර්ෂික පොලි අනුපාතයේ 24යි 100ට 24 ගුණ කිරීම 12න් එක ගුණ කිරීම 1000 මේක සුළු කරගත්තාම පිළිතුර 20යි. දැන් එතකොට මාසික ණය කොටසට පොලිය අපි හොයාගන්නම කියන්නේ වාර්ෂික පොලි අනුපාතිකය බෙදීම 100 ගුණ කිරීම 12න් එක ගුණ කිරීම මාසික ණය කොටස. මෙන්න මේක ඉතා හොඳින් මතක තියාගන්නට ඕනි. මේකට අපි දත්ත ආදේශ කරගත්තාම වාර්ෂික පොලි අනුපාතිකයේ 24යි. එහෙමනම් වාර්ෂික පොලි අනුපාතිකයේ 100න් 24 මාසිකට බැලීම සඳහා අපි 12න් බෙදනවා. 12න් එකයි ගුණ කිරීම 1000. ඉතින් එතකොට මේක සුළු කරගත්තාම රුපියල් 20යි කියන පිළිතුර ලබා ගන්නට පුළුවන්. දැන් දුවේ පුතේ ඔන්න මාස ඒකකයකට අපි පොලිය හොයාගත්තා. ඒ කියන්නේ මාසික ණය කොටසට පොලිය හොයාගත්තා රුපියල් 20යි. දැන් මේ මාසික ණය කොටස මේ ණය මුදල තුල තියෙනවා 78ක්. මාස ඒකක ගන්න 78යි කියලා හොයාගත්තනේ. අන්න එහෙමනම් එක මාස ඒකකයකට පොලිය සොයාගත්තා. ණය මුදලට අදාළ මුළු මාස ඒකක ගන්න අපි දැන් හොයාගත්තා. එහෙමනම් මුළු පොලිය සොයා ගැනීමට අපි කළ යුත්තේ කුමක්ද? මාස ඒකකයකට පොලිය මාස ඒකක ගණනෙන් ගුණ කරනවා. මාස ඒකකයකට 20යි මාස ඒකක 78යි. එහෙනම් 20න් 78 ගුණ කරාම මුළු පොලිය අපට ලබා ගන්නට පුළුවන්. එහෙනම් මුළු පොලිය කොච්චරක් වෙනවද? 78 ගුණ කිරීම 20 රුපියල් 1560යි. අන්න දුවේ පුතේ පස්වෙනි පියවරට අපි ආවා. මුළු පොලිය සොයාගත්ත අන්න හීනවන ශේෂය මත පොලිය ගණනය කරපු ආකාරය. හීනවන ශේෂය මත පොලිය ගණනය කරගත්ත 1560යි කියන පිළිතුර අපට ලැබුණා. දැන් අපි මේ පොලිය ණය මුදලට එකතු කරලා සමාන මාසිකව වාරික හැටියට ගණනය කරන්න. එහෙමනම් කුමක්ද කළ යුත්තේ? ණය මුදලයි පොලියයි එකතු කරනවා. ණය මුදලයි පොලියයි එකතු කරනවා. අන්නේ ආපු මුළු මුදල වාරික ගාණෙන් බෙදුවාම සමාන මාසික වාරික වලට බෙදෙනවා. එහෙමනම් දුවේ පුතේ අපේ න ගැටලුවට අදාළ ණය මුදල 12000යි. ඒකට අදාළ පොලි 1560යි. 12000ට 1560 එකතු කරාම 13560යි. මුළු මුදල 13560යි. සමාන වාරිකයක ගණනය කර ගැනීමට නම් අන්නේ 13560 12න් බෙදෙනවා. 13560 12න් බෙදුවාම වාරිකයක වටිනාකම 1130යි කියලා ගණනය කරගන්නට පුළුවන්. ඉතා පහසු ගාණක්. එහෙමනම් දුවේ පුතේ හීනවන ශේෂය මත පොලිය ගණනය කරලා මාසික වාරිකයක වටිනාකම සමාන මාසික වාරික වලට ගෙවුවොත් වාරිකයක වටිනාකම සොයන්නේ කොහොමද කියලා කිව්වොත් අපි ගැටලුව විසඳන පියවර ටික නැවත මතක් කරන්නම්. මුලින්ම ගැටලුවේ තිබෙන දත්ත සටහන් කරගත යුතුයි. ඊළඟට පළවෙනි පියවර ණය මුදල සොයා ගැනීම. දෙවෙනි පියවර මාසික ණය කොටස සොයා ගැනීම. ණය මුදල වාරික ගාණෙන් බෙදුවහම අපට ලැබෙනවා එක. තුන්වෙනි පියවර මාස ඒක ගණන සොයා ගැනීම. මේ සෑම විටම ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙනවා කිව්වා. වාරික ගණන බෙදීම දෙකවරක් වාරික ගණන දන එක. හතරවෙනි පියවර මාසික ණය කොටසට පොලිය සොයා ගැනීම හේවත් මාස ඒකකයට පොලිය සොයා ගැනීම. වාර්ෂික පොලිය අනුපාතිකයේ බෙදීම 100 ගුණ කිරීම 12න් එක ගුණ කිරීම මාසික ණය කොටස මගින් අපිට පුළුවන් ඒක කරගන්නට. ඊට පස්සේ මුළු පොලිය සොයාගන්නේ මාස ඒකකයකට පොලිය මාස ඒකක ගණනෙන් ගුණ කරා. අන්න ඒකෙන් අපිට එනවා මුළු පොලිය. අන්න බලන්න හීනවන ශේෂය මත පොලිය ගණනය කිරීම, සුළු පොලිය සෙවීම, වැල් පොලිය සෙවීම කියන ක්‍රම දෙකටම වඩා වෙනස්. දැන් තමයි අපි හීනවන ශේෂය මත පොලිය ගණනය කරගත්තේ. කොහොමද ගණනය කරගත්තේ? මාසික ණය කොටසට පොලිය මාස ඒකක ගණනෙන් ගුණ කරනවා. ඊට පස්සේ මුළු මුදල හොයාගන්නවා ණය මුදලට පොලිය එකතු කරලා. අවසානයේ මාසික වාරිකයක වටිනාකම ගන්නට නම් මුළු මුදල වාරික ගණනෙන් බෙදෙනවා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. ඒතර මේ හීනවන ශේෂය අර්ථයේ පොලිය ගණනේ කිරීමක් සිදුවෙන ණය මුදලක සමාන වාරික වලට ගණනය කරේ නැත්නම් වාරිකයක වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. යම් කිසි ණය මුදල අදාළ වාරිකයක වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා නම් අන්න ඔබ තීරණය කරන්නට ඕනි මේ ණය මුදල සඳහා පොලිය ගණනය කරලා තිබෙන්නේ හීනවන ශේෂ ක්‍රමයට කියන එක. එය හඳුනා ගැනීමේ හොඳම ලක්ෂණය තමයි අන්න ඒක. එහෙමනම් දුවේ පුතේ, අපි හීනවන ශේෂයේ මත පොලිය ගණනය කරලා මාසික වාරිකයේ සමාන මාසික වාරිකයක වටිනාකම සෙවීම තමයි දැන් අපි කතා කරේ. දැන් දුවේ පුතේ මේකේ දෙවෙනි පියවරට අපි යනවා. දෙවෙනි පියවර තමයි හීනවන ශේෂ ක්‍රමයේ අර්ථයේ ගණනය කරපු වාරිකයක් ඇසුරෙන් අදාළ වාර්ෂික පොලි අනුපාතිකයේ සොයා ගැනීම කියන ක්‍රමය. අදාළ වාර්ෂික පොලි අනුපාතිකයේ සොයා ගැනීම සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදය පියවර වශයෙන් මුලින්ම සඳහන් කරමු. දැන් බලන්න දුවේ පුතේ, වාර්ෂික පොලි අනුපාතිකයේ සොයා ගැනීමේදීත් අපි අර මාසික වාරිකයක වටිනාකම සොයා ගැනීමේ පියවර එලෙසම අනුගමනය කරනවා. මුල් පියවර තුන එක විදිහමයි. ඒ කියන්නේ කුමක්ද? මුලින්ම අපි ණය මුදල හොයා ගන්නට ඕනි. දෙවෙනියට මාසික ණය කොටස හොයා ගන්නට ඕනි. තුන්වෙනියට මාස ඒක ගන්න සොයා ගන්නට ඕනි. අපි උදාහරණයක් අරගෙන බලමු. වාර්ෂික පොලිය අනුපාතිකයේ සෙවීම සඳහා මම මෙන්න මෙවැනි උදාහරණයක් ඔබට ප්‍රකාශ කරනවා. මුලින් රුපියල් 850ක් ගෙවා රැගෙන යන්න. දැන් ඔබ දකිලා ඇති ඔය පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ විකුණන වෙළඳ ආයතනවල මෙන්න මෙවැනි දැන්වීම් පළ වෙනවා. දැන් අපි හිතමුකෝ මේ දුරකථන අලෙවි කරන වෙළඳ ආයතනයක් කියලා. මෙන්න මේ වෙළඳ ආයතනයේ ලස්සන දුරකථනයක ඡායාරූපයක් දාලා ඒ දුරකථනයේ ඡායාරූපයේ ඉස්සරහින් අපට දානවා මුලින් රුපියල් 850ක් ගෙවා රැගෙන යන්න, ඉතිරිය 630 බැගින් වාරික 5කින් ගෙවන්න. මුලින් රුපියල් 850ක් ගෙවා රැගෙන යන්න, ඉතිරිය රුපියල් 630 බැගින් වාරික 5කින් ගෙවන්න. මේ දුරකථනයේ වටිනාකමෙහි හිස්සරහ සටහන් කළ තියෙනවා 3850යි. ඒතර මෙන්න මේ වගේ ලස්සන ආකර්ෂණීය වෙළඳ දැන්වීම් ඒ වෙළඳ ආයතනවල දාලා තිනවා. විශේෂයෙන් ඔබ දැකලා ඇති පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන ආයතනවල ඉදිරිපස ඔවැනි ප්‍රදර්ශනය කරන මහා විශාල දැන්වීම් පුවරු සකස් කර තිබෙන ආකාරය. රූපවාහිනී සම්බන්ධව, පරිගණක සම්බන්ධව, මහාන මැෂින් සම්බන්ධව, සීතකරණ සම්බන්ධ මොනවාද නැති සෑම භාණ්ඩයක් පිළිබඳව, ඊ ගෘහ භාණ්ඩ පිළිබඳව මෙවැනි දැන්වීම් අනන්තයි. ඉතින් මෙන්න මේක නිසා මේ පිළිබඳව දැනගෙන සිටීම අත්‍යවශ්‍ය ගිනුම් සංකල්පයක් වෙනවා කියලා අපිට හිතෙනවා. නමුත් මෙය ගණිතයේදී හීනවන ශේෂය මත පොලිය ගණනය කිරීමේ ක්‍රමය අත්‍යවශ්‍ය ගිනුම් සංකල්පයක් හැටියට නම් කරලා නැති එකක්. ඉතින් අන්න ඒ නිසා අපි බලමු දැන් මෙන්න මේ ආකාරයේ දැන්වීමකට අනුව අපි කොහොමද ඒ සඳහා අය කරපු වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරගන්නේ කියලා. එහෙමනම් දුවේ පුතේ, අපි ගැටලුව නැවත කියවමු. රුපියල් 3850ක් වටිනා දුරකථනයක් මුලින් රුපියල් 850ක් ගෙවා රැගෙන යන්න, ඉතිරි රුපියල් 630 බැගින් වාරික 5කින් ගෙවන්න. අන්න බලන්න මෙහිදී අය කළ වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. ඉතා සරලයිනේ. රුපියල් 3850ක් වටිනවා. අපිට ඉස්සෙල්ලාම කියනවා 850ක් දීලා අරන් යන්න. ඊට පස්සේ ඉතිරි ටික 630 ගානේ වාරික පහකින් ගෙවලා දාන්න කියලා කියනවා. මේ සරල අදහසක්. අපි හීනවන ශේෂය ගණිතයේ පැත්තක තියලා මේක ගැන කල්පනා කරොත් ඔබට බොහෝ කාරණා මේකේ තීරුම් ගන්නට පුළුවන්කම තියෙනවනේ. වටිනාකම 3800යි. 850ක් මුලින් ගෙවන්න කියනවා. ඉතින් අපි කල්පනා කරමු 850ක් දීලා ගමු. එතකොට අපි කඩේට කීයක් ණය වෙනවද? ආන 3850න් 850 අඩු කරාම රුපියල් 3000ක් ණය වෙනවා. ඊට පස්සේ මේගොලු කියන්නේ වාරික පහෙන් ගෙවන්න. වාරික පහකින් ගෙවලා දාන්න. එහෙනම් අපි කල්පනා කරනවා රුපියල් 3000ක් ණය වෙලා තියෙනවා. වාරික පහකින් ගෙවන්න ඕනි. එහෙනම් අපි එක වාරිකයකට කීයක් ගෙවන්න ඕනිද කියලා බලන්න 3000 බෙදනවා පහට. 3000 පහට බෙදුවා කියලා කියන්නේ එක වාරිකයක් ණය වාරිකයක් කීයද කියලා බලන එක. එහෙනම් අන්න බලන්න එක වාරිකයක් කීයද බලන 3000 පහෙන් බෙදුවාම රුපියල් 600යි. එහෙනම් මාසෙකට ගෙවන්න ඕනි 600යි. ඉතින් අපි කල්පනා කරනවා මාසික රුපියල් 600ක් ගෙවන්න පුළුවන් නේ පහසුවෙන් දුරකථනේ පාවිච්චි කරන ඊට වඩා වටිනවනේ. අන්න ඒ නිසා අපි අරන් යන් කියලා අරගෙන යනවා. නමුත් මේගොල්ලෝ නියම කරලා තියෙනවා 630 වාරික පහක් ගෙවන්න කියලා. 630 වාරික පහක් ගෙවන්න කියලා කිව්වහම අපට ඉතාම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් රුපියල් 600යි ණය මුදලට ගෙවන්න ඕනි. නමුත් මේ අය නියම කරනවා 630 ගානේ පහක් ගෙවන්න කියලා. එහෙනම් එක මාසයකට අපිට අමතරව ගෙවන්න වෙන මුදල හඳුනා ගන්නට පුළුවන්, ඉතා පහසුවෙන් හොයා ගන්නට පුළුවන්. එහෙනම් එක මාසයකට ගෙවන්න වෙනවා රුපියල් 600යි ගෙවිය යුත්තේ. නමුත් ගෙවීමට නියම කරලා තියෙනවා 630ක්. එහෙමනම් 630න් 600 අයින් වුණාම ගෙවන්න වෙන මුදල රුපියල් 30යි. අමතර මුදල 30යි. අන්න එහෙමනම් මාසයකට ගෙවන්න වෙන පොලිය රුපියල් 30යි. බලන්න දුවේ පුතේ, මේ ගැටලුව හිතෙන් හදා ගන්නට පුළුවන් එකක් නේ. මේ පියවර අනුක්‍රමයේ මතක තියාගන්න ඉතා පහසුයි. එහෙමනම් වාර්ෂික පොලි අනුපාතිකයේ සොයා ගැනීමේ ගැටලුවකදී අපි පළවෙනියටම ණය මුදල සොයා ගන්නවා, වටිනාකමේ මූලික ගෙවීම අඩු කරනවා. ඒ කියන්නේ 3850න් 850 අඩු කරාම 3000යි. මාසික ණය කොටස සොයා ගන්නට ඕනි. ඒකත් අපි හිතෙන්ම හොයාගත්තා. ණය මුදල බෙදනවා වාරික ගාණෙන්. ඒ කියන්නේ රුපියල් 3000 බෙදනවා වාරික පහෙන්. එතකොට මාසිකර වාරිකය ණය වාරිකය කියන්නේ පොලි රහිත ණය මුදල, නැත්තම් මාස ඒකකයක වටිනාකම රුපියල් 600යි. තුන්වෙනිට අපි කරේ මොකක්ද? මාස ඒකක ගණන සොයාගත යුතුයි. අන්න මාස ඒකක ගණන සොයා ගැනීම ඉතා වැදගත්. දැන් එහෙමනම් මාස ඒකක ගණන සොයා ගැනීම ඉස්සෙල්ලා ක්‍රමයේම වා බෙදීම දෙකවරක් වා දන එක. ඒ කියන්නේ වාරික ගණන 5යි. එහෙනම් පහ බෙදීම 2 ගුණ කිරීම 6. පහ බෙදීම 2 ගුණ කිරීම 6. ඒ කියන්නේ 6 2කින් බෙදුවොත් 3යි. 3 වරක් 5 15යි. එහෙනම් මේ ණය මුදලට අදාළ වාරික ගණන කීයද? 15ක් වෙනවා. මේ ණය මුදලට අදාළ මාසේ ඒක ගාන 15. අන්න දුවේ පුතේ, ඉතා වැදගත් කාරණාවක්. වාරික ගණන සහ මාසේක ගණන කියලා කියන්නේ දෙකක්. වාරික ගණනත් මාසේක ගාන කියලා කියන්නේ දෙකක්. අන්න ඒ දෙක පටලවා ගන්නට හොඳ නැහැ. එහෙනම් මාසේක ගාන කියන එක වෙනයි, වාරික ගාන කියන එක වෙනයි. මාසේක ගාන කුමක්ද කියන එක නැවත වරක් අපි පසු අවස්ථාවක බලමු. දැන් එහෙමනම් මාසේකක 15ක් තියෙනවා මේ ණය මුදලට අදාළව. දැන් අපි යනවා හතරවෙනි පියවරට. අන්න පළවෙනි ගැටලුවෙන් වෙනස් වෙන පියවර තමයි හතරවෙනි පියවර. හතරවෙනි පියවරේදී අපි කරන්නේ මාසික පොලිය හොයා ගන්නවා. මාසික පොලිය හොයන්නේ කොහොමද? මාසිකට ගෙවිය යුතු වාරිකයෙන් මාසික ණය කොටස අඩු කරනවා. මාසිකට ගෙවන්න ඕනි වාරිකයේ 630යි. නමුත් මාසිකට ගෙවිය යුතු ණය කොටස රුපියල් 600යි. එහෙනම් 630න් 600 අඩු කරාම මාසික පොලිය එනවා රුපියල් 30යි කියලා. මාසික පොලිය හොයාගන්නේ වාරිකයක වටිනාකමෙන් මාසික ණය කොටස අඩු කරලා. ඊළඟට අපි කරන වැඩේ මොකක්ද? මුළු පොලිය හොයාගන්නවා. මුළු පොලිය කොහොමද හොයන්නේ? මාසයකට රුපියල් 30යි නම් පොලිය වාරික 5යි. වාරික 5කින් ගෙවන්නට තිබෙන්නේ එහෙනම් වාරික 5කට 30 ඒවා 5ක් අමතරව ගෙවීමට අවශ්‍යයි. එහෙනම් 30 ඒවා 5ක් ගෙවනවා කියලා කියන්නේ 30 ගුණ කිරීම 5, ඒ කියන්නේ 150යි. එහෙනම් මේ දුරකථනය සඳහා මාස 5කට අපි ගෙවන අමතර පොලිය, අමතර මුදල රුපියල් 150යි. ඒ කියන්නේ මුළු පොලිය සොයා ගැනීමට අපි කරන්නේ මාසික පොලිය වාරික ගණනෙන් ගුණ කරනවා. මාසික පොලිය වාරික ගණනෙන් ගුණ කරාම මුළු පොලිය රුපියල් 150ක් බව මේ ගැටලුවට අනුව ලැබෙනවා. දැන් මාසික පොලිය මගින් මුළු පොලිය හොයාගත්තා. දැන් අන්න ඉතා වැදගත්. දැන් අපි කරන්නේ කුමක්ද? මාස ඒකකයකට පොලිය සොයනවා. මාස ඒකකයකට පොලිය සොයන්නට ඕනි. මාස ඒකකයකට පොලිය සොයාගන්නේ කොහොමද? මුළු පොලිය මාස ඒකක ගණනින් බෙදෙනවා. අපි මුළු පොලිය හොයාගෙන තියෙනවා, මාස ඒක ගන්න හොයාගෙන තියෙනවා. එහෙමනම් අපි කරන්නේ කුමක්ද? මුළු පොලිය මාස ඒක ගන්නින් බෙදෙනවා. මුළු පොලිය රුපියල් 150යි, මාස ඒක ගන්න 15යි. එහෙනම් මුළු පොලිය මාස ඒක ගන්නින් බෙදුවාම එනවා 150 15 බෙදුවාම අන්න අපිට ලැබෙනවා 10යි කියලා. දැන් අන්න වාර්ෂික පොලි අනුපාතිකයේ සේවීමේ පියවර ඉතා වැදගත්. වාර්ෂික පොලි අනුපාතිකයේ සොයන්නේ කොහොමද? මාසික ණය කොටසට පොලිය, නැත්නම් අපි කියනවා මාස ඒකකයකට පොලිය බෙදනවා මාසික ණය කොටසින්. ගුණ කරනවා 100%ෙන් ගුණ කරනවා 12ෙන්. හැම වෙලාවෙම ගුණ කරන්නේ 12ෙන්. එහෙමනම් වාර්ෂික පොලි අනුපාතිකය හොයාගන්නවා. මාස ඒකකයකට පොලිය බෙදීම මාසික ණය කොටස, ගුණ කිරීම 100%, ගුණ කිරීම 12. අපි දැන් මේ ගැටලුවේ තියෙන දත්ත ආදේශ කරොත් එහෙම මාස ඒකකයකට පොලිය 10යි, මාසික ණය කොටස රුපියල් 600යි. එහෙමනම් 600ෙන් 10 ගුණ කිරීම 100%, ගුණ කිරීම 12. 600ෙන් 10 ගුණ කිරීම 100%, ගුණ කිරීම 12. මෙන්න මේක ප්‍රකාශනයේ සුළු කරාම අපට ලැබෙනවා 120යි කියලා. ඉතින් මෙන්න මේකයි දුවේ පුතේ වාර්ෂික පොලිය අනුපාතික සොයාගැනීමේ ක්‍රමය. එහෙමනම් ඔබ මතක තබා ගත යුතුයි මෙන්න මේ අනුපිළිවෙල. මම නැවත මතක් කරන්නම්. මුලින්ම ණය මුදල සොයා ගැනීම, දෙවෙනියට මාසික ණය කොටස සොයා ගැනීම, තුන්වෙනියට මාස ඒකක ගණන සොයා ගැනීම, හතරවෙනියට මාසික පොලිය සොයා ගන්න වාරිකයක වටිනාකමින් මාසික ණය කොටස අඩු කරනවා. පස්වෙනියට මුළු පොලිය හොයා ගන්නවා, මාසික පොලිය වාරික ගණනෙන් ගුණ කරනවා. හයවෙනියට මාස ඒකකයකට පොලිය හොයනවා, මුළු පොලිය මාස ඒකක ගණනෙන් බෙදනවා. හත්වෙනියට වාර්ෂික පොලිය අනුපාතිකය හොයා ගන්නවා, මාස ඒකකයකට පොලිය මාසික ණය කොටසෙන් බෙදලා 100%ෙන් ගුණ කරලා 12ෙන් ගුණ කරාම ආන්න අපිට ලබා ගන්නට පුළුවන් වාර්ෂික පොලි අනුපාතිකේ. එහෙමනම් දුවේ පුතේ මෙන්න අපි අද ඉතා වැදගත් පාඩමක් ගැටළු විසඳන ආකාරයේ කතා කරා. හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම සහ එමගින් මාසික වාරිකයේ සමාන මාසික වාරිකයක වටිනාකම සොයා ගැනීම කියන එක. ඒ වගේම ආපස්සට අපි ගානක් ඉගෙන ගත්තා. හීනවන ශේෂයේ මත වාර්ෂික පොලි අනුපාතිකය සොයා ගැනීම. වාර්ෂික පොලි අනුපාතිකය සොයා ගැනීමේදී අපි කරන්නේ කුමක්ද? හීනවන ශේෂයේ මත වාර්ෂික පොලි අනුපාතිකය සොයා ගැනීමේදී අපි ඒක සොයා ගැනීමට යොදා ගන්නා වූ ක්‍රම අනුපිළිවෙල මොකක්ද කියලා බැලුවා. දැන් අපි බලමු මෙන්න මේ ආකාරයට තිබෙන සංසන්දනාත්මක ගැටලුවක් දෙන ස්වරූපය. මෙවැනි ගැටලු විශේෂයෙන් ගණිතයේ දෙක පත්‍රයේ රචනාශාලී ප්‍රශ්න හැටියට තමයි ලැබෙන්නේ. දැන් අපි එවැනි උදාහරණයක් නැවත මතක් කරමු. මා කිව්වොත් මෙන්න මෙවැනි ගැටලුවක්. නිමල් ළඟ රුපියල් 3000ක් තිබේ. ඔහු නැවතවරක් නිමලා ළඟ රුපියල් 3000ක් තිබේ. ඇය රුපියල් 15000ක් වටිනා මහාන මැෂිමක් ගැනීමට අදහස් කරයි. ඇය ළඟ ඇති රුපියල් 3000 පළමුව ගෙවා ඉතිරිය 136ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ මාස 12කින් ගෙවීමේ පොරොන්දුව මත එය ගැනීමට හැකි බව මව සමග ප්‍රකාශ කරන්නීය. එවිට ඇගේ මව ඇයට ප්‍රකාශ කළේ තම රන්මාලයේ උකස් කර 120ක සුළු පොලියට හිගමුදල ණයක් ලෙස ලබාගෙන මහාන මැසිම මිලදීගෙන වසරකට පසු තම රන්මාලය බේරා දෙන ලෙස. බලන්න දුවේපුතේ ගැටලුව. නිමලා ළඟ රුපියල් 3000ක් තිබුණා. එයාට රුපියල් 15000ක් වටිනා මහාන මැසිමක් ගැනීමට අදහස් කරගෙන ඉන්නවා. ඇය පළමුව රුපියල් 3000ක් ගෙවලා ඉතිරිය 136ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට මාස 12කින් වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව පිට ගැනීමට අදහස් කරගෙන ඉන්නවා. මේ අදහස ඇගේ මවත් එක්ක ප්‍රකාශ කරා පස්සේ ඇගේ මව ඇයට කියනවා 136ක පොලියක් යටතේ ණය ලබා ගන්න. එහෙම කරන්න එපා. මගේ මාලයේ තියෙනවා 120යි පොලිය ගන්න. මේ මාලයේ උකස් කරලා 120 පොලියට ඒ ණය මුදලට සමාන මුදලක් අරගෙන අවුරුද්දක් අවසානයේ මට මේක නිදහස් කරලා දෙන්න කියලා ඇගේ දුවට කියනවා. දැන් නිමාලිට වඩා වාසිදායක වන්නේ 136 වාර්ෂික පොලි අනුපාතික යටතේ මේක ගැනීමද, නැත්නම් රන් භාණ්ඩ උකස් කළා ණය මුදලක් ලබාගෙන එය බේරා දීමද කියන එක අන්න තෝරා බේරා ගැනීම ඉතා වැදගත් වෙනවා. එහෙමනම් දුවේ නිමලා 11 ශ්‍රේණිය දක්වා ඉගෙනගත්ත ළමයෙක් නිසා ඇය ඉගෙනගත්ත පාඩමේදී පොලිය ගණනය කිරීමේ ක්‍රමයේ මත පොලිය රඳා පවතී. අන්න ඒ ක්‍රමයට අනුව දැන් ඇය මේ ගැටලුව විසඳලා බලනවා. සුළු පොලිය හොයාගෙන බලමු ඉස්සෙල්ලම. එහෙමනම් ඇය කොහොමද කරන්නේ? හීනවන ශේෂක සුළු පොලිය හොයා ගන්නකොට සුළු පොලිය සොයා ගැනීම ඉතා පහසුයි. කොහොමද කරන්නේ? මුදල, කාලය, පොලිය අනුපාත. රුපියල් 12,000ක මුදලක් ගන්නවා අවුරුදු 1යි, වාර්ෂික පොලිය අනුපාතිකේ 120යි. එහෙමනම් දැන් අන්න අපි මේ ටික ගණනය කරගත්තොත් එහෙම 120යි නම් 12,000ට පොලිය බැලුවා, සුළු කරගත්තා රුපියල් 2,400ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. දැන් හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරනවා. කොහොමද ගණනය කරන්නේ? හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීමේදී එකවරම සොයා ගන්නට පුළුවන් අපි අර අනුගමනය කරපු පියවර අනුක්‍රමයේ මගිනුත් පුළුවන්, එකවරම සොයා ගන්නට පුළුවන් ණය මුදල සොයාගමු. රුපියල් 15,000න් 3,000ක් ගෙවුවාම 12,000යි. එහෙමනම් එයා ගෙවන්න ඉන්නේ මාස 12කින්. එහෙනම් මාසික ණය කොටස 12,000 12න් බෙදුවාම 1,000යි. මාස ඒකක ගන්න අපි හොයා ගන්නවා 12 දෙකෙන් බෙදලා 13න් ගුණ කරනවා. එතකොට මාස ඒකක 78ක් වෙනවා. ඊට පස්සේ 136 ගානේ වාර්ෂික පොලිය අනුපාතිකයේ යටතේ මාසික මාස ඒකකයකට පොලිය සොයා ගන්නවා. එහෙමනම් අපිට මේ ප්‍රකාශනය එකවරම ලියාගත්තොත් මුළු පොලිය සොයා ගැනීම එකවරම මෙන්න මෙවැනි ප්‍රකාශනයකින් ලබා ගන්නට පුළුවන්. ඔය කිව්ව පියවර ටික ඔක්කොම එකතු කළා. කුමක්ද ක්‍රමය? වාර්ෂික පොලිය අනුපාතිකයේ බෙදීම 100. ඔන්න ඔබ සටහන් කරගන්න. වාර්ෂික පොලිය අනුපාතිකයේ බෙදීම 100, ගුණ කිරීම 12න් එක, ගුණ කිරීම මාසික ණය කොටස. දැන් මාසික ණය කොටසට පොලිය හොයාගත්තා. ඒක ගුණ කරන්න ඕනි මාස ඒක ගානේ. ඒ ගුණ කරන මාස ඒක ගානේ. ඉතින් මෙන්න මේ විදිහට ගුණ කරගන්නකොට දැන් අපි මේකට දත්ත ආදේශ කරොත් එහෙම වාර්ෂික පොලිය අනුපාතිකයේ 136යි. එහෙනම් 136 ගුණ කරනවා 12න් එකෙන්, ඒක ගුණ කරනවා මාසික ණය කොටසෙන්, මාසික ණය කොටස 1,000යි, ඒක ගුණ කරනවා මාස ඒක ගණනේ, මාසයේ ගාන 12 ගුණ කිරීම 13 බෙදීම 2. දැන් මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කරලා බලන්න. මේ ප්‍රකාශනයේ සුළු කරාම අවසානයේ පිළිතුර හැටිය ලැබෙනවා රුපියල් 2340ක්. රුපියල් 2340ක්. සුළු පොලියට බැලුවාම රුපියල් 2400ක් ආවා. අන්න බලන්න දුවේ පුතේ, මෙතන තියෙන ප්‍රශ්නය හීනවන ශේෂයට වාර්ෂික පොලිය අනුපාතිකයේ 136යි. 136ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ ලබා ගන්නා වූ ණය මුදලම සුළු පොලියට 120ක සුළු පොලිය අනුපාතිකයක් යටතේ එම ණය මුදලම ලබා ගත්තොත් වැඩි පොලියක් ගෙවන්නට සිදු වෙනවා සුළු පොලියේ යටතේ. අන්න එහෙම නන්දුවේ පුතේ, අපි පාඩම පටන් ගත්ත වෙලාවේදී ඔබට කිව්වා පොලිය ගණනය කිරීමේ ක්‍රමය මත පොලිය රඳා පවතිනවා. දැන් ඔබට පැහැදිලි වන්නට ඇති පොලිය ගණනය කිරීමේ ක්‍රමය කොපමණ බලපානවද පොලිය සඳහා කියලා. එහෙමනම් 100 පොලිය අනුපාතිකය වාර්ෂික බොහෝ දෙනා වාර්ෂික පොලිය අනුපාතිකය මගින් තමයි තීරණ ගන්නෙ. ඒක වැරදි. වාර්ෂික පොලිය අනුපාතිකය වැඩි අඩු වුණත් පොලිය ගණනය කිරීමේ ක්‍රමය මත තමයි අය කරන හෝ ගෙවිය යුතු පොලිය රඳා පවතින්නේ. ඒ නිසා මේක ඉතා වැදගත්. ඔබට මේ ගැටලුවෙන් ඒ පැහැදිලි වන්නට ඇති. ඒ ගැටලුව ඔබ සටහන් කරගෙන තනියෙන් විසඳා බලන්න මේ පිළිතුරු ලැබෙනවාද නැද්ද කියන එක. මම අවසානයේ නැවත වරක් ගැටලුව කියවන්නම්. නිමලා ළඟ රුපියල් 3000ක් තිබේ. ඇය රුපියල් 15000ක් වටිනා මහානමසීමක් ගැනීමට අදහස් කරයි. ඇය ළඟ ඇති රුපියල් 3000 පළමුව ගෙවා ඉතිරිය 136ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ මාස 12කින් ගෙවීමේ පොරොන්දුව මත ලබා ගැනීමට තීරණය කරයි. ඇය මව සමග මේ පිළිබඳව ප්‍රකාශ කළ විට මව ඇගේ රන්මාලයේ උකස් කර 120ක සුළු පොලියට ණය මුදලක් ලෙස හිග මුදල ලබාගෙන එකවර මෙසේ මිලදී ගන්නා ලෙසත් වසරක් අවසානයේ එය බේරා දෙන ලෙසත් දන්වන්නීය. නිමාලීට වඩා වාසිදායක වන්නේ 136 වාර්ෂික පොලි අනුපාතයක් යටතේ හීනවන ශේෂය මත මහානමැසිම ලබා ගැනීමද 120 වාර්ෂික සුළු පොලි අනුපාතයක් යටතේ ණය මුදලක් ලබාගෙන එකවර භාණ්ඩයේ මිලදී ගැනීමද ඔබේ පිළිතුරට හේතු දක්වන්නේ. මෙන්න මේකට දැන් අපි හේතුව පැහැදිලි කරගත්තා. ඉතින් දුවේ පුතේ මෙන්න මේක තමයි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීමේදී අපිට ලැබෙන වාසිය. පොලිය අනුපාතිකයට වඩා ගණනය කිරීමේ ක්‍රමයේ වැදගත් බව යලි යලිත් තහවුරන ගැටලුවක් තමයි ඒක. ඉතින් දුවේ පුතේ ප්‍රතිශත මාතෘකාව යටතේ අපි දින ගණනාවක් තිස්සේ සාකච්ඡා කරා මේ මාතෘකාව. ප්‍රතිශතයක් කියන්නේ කුමක්ද, ප්‍රතිශතයක අදහස කොහොමද ගන්නේ, ප්‍රතිශතයක් ගන්නේ කරන්නේ කොහොමද, ප්‍රතිශතයක් භාගයක් කරන්නේ කොහොමද, භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද, ප්‍රතිශතයකගේ දුන්නිට වටිනාකම ගන්නේ කොහොමද, මුළු වටිනාකම සොයාගත්තා වගේම ඊළඟට අපි ඉගෙන ගත්තා ප්‍රතිශත භාවිතා කරන්නේ කොහොමද, ප්‍රතිශත භාවිතයේදී ලාභලාභ වට්ටම් කොමිස් ඒ වගේම බදු තීරු බදු වරිපණම් බදු ආදායම් බදු වැට් බදු ඒ වගේම අපි ආවා පොලිය පිළිබඳව කතා කරන්නට. සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කියන මෙන්න මේ මාතෘකා ටික තමයි අපි මේ දින ගණනාවක් තිස්සේ සාකච්ඡා කරේ. ඉතින් මේ සාකච්ඡා කරපු ගැටලු සියල්ලක්ම ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරොත් ඔබට ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 12ක් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 10ක් ලබා ගැනීම අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඔබට ඉතා පහසුවෙන් ලකුණු 22ක් මේ මාතෘකාව අධ්‍යයනය හොඳින් අධ්‍යයනය කරලා ප්‍රගුණ කරොත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන බව නැවත මතක් කරමින් අද අපි මේ සාකච්ඡා කරපු හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීමේ ගැටලු ඇතුළත් වෙච්ච අභ්‍යාසයේ තිබෙන්නේ පුතේ 11 ශ්‍රේණියේ දෙක කොටසේ 9 1 අභ්‍යාසය 6 වෙනි පිටුව 9 1 අභ්‍යාසයේ තියෙනවා. ඒ වගේම 2016 සහ 2017 ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍ර මේ ළඟ ළඟ අවුරුදු දෙකේම ප්‍රශ්න පත්‍ර දෙකේම මෙන්න මේ හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීමත් වාර්ෂික පොලි අනුපාතිකයේ ගණනය කිරීමත් කියන කරුණ ඇතුළත් ගැටලු දෙකක් ලැබී තිබෙනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ගැටලු විසඳලා මේ ගැටලු වලට පිළිතුරු ඔබගේ ගුරු මෑණිවරු පියවරු සමග සාකච්ඡා කරගෙන මෙන්න මේ ප්‍රතිශත මාතෘකාවටදී කතා කරපු කාරණා වලින් ඔබට ලබාගත හැකි ලබාගත යුතු ලකුණු සියල්ල ගැනීමට උත්සාහ කරන්නයි කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඉදිරි දිනක කොටස් වෙළඳපොළත් ප්‍රතිශත යටතේම අදාළ වෙනවා. කොටස් වෙළඳපොළ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ කාලය නිමවටපත් වෙනවා. ඌව ගුවන් විදුලිය ඔස්සේ ගුරුගෙදර වැඩසටහන හා සම්බන්ධ වෙලා ඔබත් මේ කොවිඩ් වසංගතයෙන් ටැලිපෙලී සිටින කාලවකවානුවේ ඔබගේ අධ්‍යාපන කාර්යය සාර්ථක කරගන්නට ඌව ගුවන් විදුලිය ලබා දෙන් මේ සහායටත් තාමත්ම ස්තුතිය පිරිනමමින් ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩම නිමවටපත් කරනවා. අපි යලි දිනක හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබට ජය.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ 11 ශ්‍රේණියේ ගණිතයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.
ඌවේ ගුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඊළඟට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්